ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් සංගීතය පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්යනි ලංකා නෙලෝමි ගුරුතුමිය සමග, හල්පේ ජාතික පාසලේ සංගීත ආචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.
මහබෝධි මුල විදුරක් මෙරතු මෙහි දෙන්නා මහසාත් මානෝ විදුරක් මේ වැඩ ඉන්නා මහබෝධි මුල විදුරක් මෙරතු මෙහි දෙන්නා මහසාත් මානෝ විදුරක් මේ වැඩ ඉන්නා මහබෝධි මුල ආදී සදෙවුන තුරන මුණ දීත නාදදී අහසේ තුරංගන බොමන රංගංගුදී පුදනා සංගෙහි දෙවුලෝ මල් වැස්ස වහින්නා මනසක් මානෝ විදුරේ වැඩ ඉන්නා මහබෝධි මුලේ.
ඉතින් මේ ගීතය ඇහුවම අපේ දුවල පුතලට මොකද මොනවාද මතක් වුනේ? මීට වසර 120ක විතර ඈත අතීතයකට අපේ මතකයේ දිව යනවා. මොනිකා ටීචර් මතක ඇති, අපේ ආදි මුතුන් මිත්තෝ ගොඩක් කාලවට ග්‍රැමෆෝන් ගීත ගැන කතා කරනවා. හැබැයි අද වර්තමානයේ අපිට ඒවා අහන්න ලැබෙන අවස්ථා බොහොම අඩුයි. අපි පෙරදිග සංගීත විෂය යටතේ 10 ශ්‍රේණියේදී ග්‍රැමෆෝන් සංගීතය පිළිබඳව කතා කරනවා.
ග්‍රැමෆෝන් සංගීතය ගැන කතා කරනකොට එදා දවසේ නම් බොහෝ ජනප්‍රිය වෙලා තිබුණා ග්‍රැමෆෝන් තැටි ගීත. අද වෙනකොට ග්‍රැමෆෝනේ චුට්ටක් අපේ අතින් ගිලිහිලා කියලා අපිට හිතෙන, මොකද අපේ දරුවන්ට උනත් මේ ගීත ඇසීමට තිබුණත් මේ උපකරණ දැකීම ගොඩාක් දුර්ලභයි. මං හිතන්නේ මේ බොහොම පොහොසත් ගෙවල් වල නම් මේක ස්ටයිල් එකක් විදිහට ගෙදර ඉස්සරහත් තියලා තියෙනවා, දැකලා තියෙනවා නේද නෙළුම් ටීචර්?
ඔව්, ග්‍රැමෆෝනේ අදටත් සමහර සංරක්ෂිත උපකරණයක් විදිහට මේ ගෙවල් වල මම බොහෝ විට දැකලා තියෙනවා. විශේෂයෙන් මේ කාලෙත් මේ මොනිකා ටීචර් ග්‍රැමෆෝනේ හැමෝටම මිලදී ගන්න පුළුවන් එකක් වෙලා නැහැ. මිලේ නදික යන්ත්‍රයක් විදිහට තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඉතින් ප්‍රභූ පවුල් වලයි පමණයි මේක මිලදීගෙන තියෙන්නේ. ඇත්තටම මේකේ අතීතයේ ගොඩාක් ඈතට දිව යන අතීතයක් තියෙන්නේ ග්‍රැමෆෝනේ කතාව.
ඔව්, ලංකා ගමනේ නම් සිද්ධ වෙලා තියෙන 1901 විතර මම හිතන්නේ. එතකොට මීට පෙර ග්‍රැමෆෝනේ නිර්මාණය වෙලා තියෙන්නේ ඇමරිකාවේ. එමිල් බර්ලින් ෂෙලක් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙනවා සිලින්ඩරාකාර වස්තුවක ඉටි තවරලා කිසියම් පටිගත කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කියන තාක්ෂණය හොයාගෙන තියෙනවා එමිල් බර්ලින් ෂෙලක් කියන විද්‍යාඥයා. ඉතින් මේ ඔස්සේ ගිහිල්ලා තෝමස් අල්වා එඩිසන් තමයි ග්‍රැමෆෝනේ නිර්මාණය කරා කියලා පොත්පත්වල සඳහන් වෙන්නේ.
ඔව්, මේවා පිළිබඳවත් විවිධ මත තියෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ට ඒ පිළිබඳවත් කියන්න ඕනේ. කොහොම වුණත් ශබ්දේ වාර්තාගත කරන්න යන්ත්‍රයක් මීට පෙර තිබිලා නැහැ. අපි කියන දෙයක් නැවත ඒ විදිහට මහන්න අවස්ථාව ලැබුණු ග්‍රැමෆෝනේ ආගමනයත් එක්කමයි. මුලින්ම ග්‍රැමෆෝනේ පැටිගත වුණා කියලා කියන්නේ මේරි හැඩ්ල් ලිටල් ලෑම් කියන ළමා ගීතයලු. ඒ ගීතය ගායනය කරා කියලා කියන්නේ මාරි මිචලෝවා සහ ඇන්ටෝනියෝ ස්කොට් කියන ගායක ගායිකාවන් තමයි.
ඔව් නෙළුමිටිච, මෙහෙමනේ, දැන් ඇත්තටම ග්‍රැමෆෝනේ නිර්මාණය වුණේ ජර්මනියේ නම් අපේ මිනිස්සු ගාව අපේ අතර තිබුණේ නැහැනේ, මේ තැටිගත ගීත තිබුණේ නැහැනේ. ඉතින් ඒ යන්ත්‍රයත් සමගම තමයි අපේ ලංකාවට ඒ ගීතේ ඒ විජාතීය ගීත තමයි බොහෝ විට අපට අහන්න ලැබුණේ. එතකොට මේ සංගීත භාණ්ඩය විදිහට පියානෝව තමයි යොදාගෙන තිබුණේ මේ ගීතවලට. පසු කාලීනව තමයි ඒකට විවිධ සංගීත භාණ්ඩ එකතු වෙලා අපේම සංගීතයක් විදිහට දියුණු වුණේ. අපි ඒක හිමින් ඔගලත් එක්ක සාකච්ඡා කරගෙන යමු.
ඇත්තටම තාක්ෂණය ගැන කතා කරාම දැන් අපි දන්නවා මේක නැවත ශබ්දේ නැවත යමක් අහන්න මේ තිබෙන එකම පැරණිම යන්ත්‍රය මොකක්ද කියලා බොහෝ විට පොත් අපේ ප්‍රශ්නවලදී අහනවා නේද? ශබ්දය පටිගත කිරීමේ පැරණිම යන්ත්‍රය කුමක්ද කියලා. ඒකට ග්‍රැමෆෝනිය තමයි. ඒ වගේම ග්‍රැමෆෝන් තැටි දැන් අපි සාමාන්‍යයෙන් පුතේ අපි දකින කැසට් පීස් කියලා ඔයගොල්ලෝ කියනවා කැසට් පටවලට වඩා විශාලයි ගොඩක්.
වර්තමානයේ CD තැටියක් චුට්ටක් ඒ වගේ ඩේට් වඩා ගොඩක් විශාලයි. කළු පාට ලොකු තැටියක් වගේ තමයි මේ ග්‍රැමෆෝනේ තිබුණේ.
ඔව්, මම අහලා තියෙනවා දැනට කුරුණෑගල නාරම්මල කියන ප්‍රදේශයේ තියෙනවලු ග්‍රැමෆෝන් තැටි ශබ්දාගාරයක්, ඒ කියන්නේ ඒක සංරක්ෂණාගාරයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔබට ඒ පිළිබඳව තොරතුරු එහෙම යන්න අවස්ථාව ලැබුණොත් හොයාගන්න පුළුවන් වේවි.
නෙළුමිටිච මම හිතුවා දරුවන්ට මේ ග්‍රැමෆෝන් එකේ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් කතා කරමු, මෙන්න මේ විදිහට සිද්ධ වෙන්නේ කියන එක ගැන. මොකද දරුවට අපි ග්‍රැමෆෝන් එකේ කිව්වට කොහොමද මේකේ සින්දුවක් ඇහෙන්නේ, කොයි විදිහද මේකේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පොඩි පැහැදිලි කිරීමක් අපි කරමු. මේ ශබ්ද ගබඩා කිරීමට තැටිය මතින් සියුම් ඇලි කැපෙනවා කියලා කියන චූටි කානු කානු වගේ. ඔව්, කානු කානු වගේ මේ රවුමේ තැටි තියෙනවා. ඉතින් මේ මේකට ඉදිකටුවක් මේ වැනි තුඩක් උපකරණයක් මේ ඝර්ෂණය වීමෙන් තමයි මේ තැටිය කැරක වෙනකොට මේ කම්පණය වෙලා ශබ්ද තරංග බවට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකෙදි මේ ඊට පස්සේ මේ මේ කම්පණය වෙන ශබ්ද තරංග අර මලක් වගේ ග්‍රැමෆෝන් තියෙනවා, ලොකු මලක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ ශබ්දය එළියට විහිදුවා හරින්නේ කියලා කියනවා. ඉතින් ඕක තමයි ග්‍රැමෆෝනේ යාන්ත්‍රණය මං හිතන්නේ සිද්ධ වෙන ආකාරය.
ඔව්. දැන් අපි කියවනේ මොනිකා ටීච 1901 වගේ තමයි මේක ලංකා ගමනේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට විවිධ මේ වෙනත් රටවල් වලට ආපු වෙලාවේ ලංකාවටත් ග්‍රැමෆෝනිය ලැබිලා තියෙනවා. අපේ අයටත් ග්‍රැමෆෝනිය අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මුලින්ම කොළඹ පුෂ්පශාලාවේදී මේ ඇන්ඩ්‍රු කියන පුද්ගලයෙක් තමයි මේක අපේ අයට අහන්න සලස්වලා තියෙන්නේ. හැබැයි ජනතාව අතරට යන්නේ 1903 වගේ කාලය වෙනකම්.
ඒක නිසා නෙළුම්ටිච බොහෝ පොත්පත්වල තියෙනවා ලංකා ගමනේ සිදුනේ ග්‍රැමෆෝනිය 1903 කියලා. ඉතින් දැන් අපේ ළමයිට විභාගෙට මේ වගේ දෙයක් આવොත් කොයි විදිය ගැටලුවක් මුණ පාන්න වෙයිද? 1901 කියලාත් කියනවා, 1903 කියලාත් කියනවා.
ඉතින් ඒක වඩාත් ඔබේ ගුරුතුමා හරහා ඔබට ඒක निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනේ නම් ලියන්න පුළුවන් 1901 පැමිණියා. එහෙ ජනතාව අතරට ගියේ 1903 වර්ෂයේ කියන එක අපිට ලියන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට අපි දන්නවා ලංකාවේ 1880 ආව නූර්ති ගීත. නූර්ති නාට්‍ය කලාව ලංකාවට ආව 1880 කාලේ. ඉතින් ඒ වෙනකොට ලංකාවේ මිනිස්සු අතර නූර්ති ගීත ඉතාම ජනප්‍රිය වුණු කාලයක්.
ඒකට හේතුව තමයි නෙළොමිටිච මේ අපේ දරුවෝ දන්න මේ සොකරි, කෝලම්, නාඩගම් කියන නාට්‍ය රංග ශෛලීන් වලින් පස්සේ බොහෝම ආකර්ෂණීය රංගගත කිරීමක් තමයි මේ නූර්ති කියලා කියන්නේ. ඉතින් මේ වගේ තිබ ආකර්ෂණීය මේ හැඩය, ඔව්, ආකර්ෂණ ගීතවල තියෙන තනු, විශාල ගීත සංඛ්‍යාවක් යෙදීම,
උත්තර ಭಾರತೀಯ ಸಂಗೀತයෙන් පෝෂණය වුණේ. උත්තර ಭಾರತೀಯ ಸಂಗೀತේ මීට පෙර අපේ අය අහලා තිබුණේ නැහැ. අපේ සිංහලයන්ට අහන්න අවස්ථාව ලැබුණේ මුලින්ම නූර්ති නාට්‍ය කලාව නිසා. ඉතින් කර්ණ රසායන තනු නිසාම අපේ අය බොහෝ වෙලාවට යොමු වුණා නූර්ති ගීත අහන්න. හැබැයි අහන්න උපකරණයක් තිබුණේ නැහැ. මොකද එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. කොළඹ හාවට ප්‍රදේශවල අයට විතරයි නූර්ති නාට්‍යයක් නරඹන්නේ ගීතයක් අහන්න අවස්ථාව ලැබුණේ.
ලංකාවේ විවිධ හැම පළාතටම ජනප්‍රිය වුණාට නූර්ති හැම කෙනාටම ඇත්තටම බලන්න අවස්ථාව තිබුණේ නැහැ. ඉතින් මේ නිසා මේ ග්‍රැමෆෝනේ නිසා මිනිසුන්ට බොහෝම ඉක්මනින්ම මේ ගීත ලං වුණා. මිනිසුන්ට
අතුල් ගම්වල අයට පවා නූර්ති ගීත අහන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒත් එක්කම කියන්න ඕනේ භාෂා 10ක ගීත ඒ වෙනකොට නූර්ති මේ ග්‍රැමෆෝනිය හරහා තැටිගත වෙලා අපේ අය ඇහුවා කියලා කියනවා. හැබැයි ඒ අතරින් වඩාත් සමීප වෙලා තියෙන්නේ මේ හින්දි ගීත නේද?
දැන් ඒක නිසා මේ ගැමෆෝනේ විස්තර කතා කරනකොට මේකේ තියෙනවනේ යුග විදිහටත් අපි කතා කරනවනේ. ඉතින් හින්දි තනු අනුකාරක යුගයක් කියලා තමයි ඉස්සර වෙලා
හැටගත කිරීම කියන්නේ. විතර ප්‍රමාණ කාලයක් ලංකාවේ තිබුණා. ඒ කාලය තුල විවිධ මේ මේ විශේෂ මේ තිබුණ අවස්ථාවන් අවදි තිබුණා. එකක් පළවෙනි අවදි අපි කතා කරනවා හින්දි ගීත, හින්දි සහ දෙමළ ද්‍රවිඩ ගීතත් තිබුණා අනුකාරක යුගය කියලා. තවත් අවස්ථාවක් තියෙනවා ඉංග්‍රීසි ගීත අනුකාරක යුගය.
දැන් අපි මේ දැන් මීට කලින් ඉස්සල්ලාම ගීතයක් ගායනා කරානේ, වාදනේ ඇහුණානේ, දරුවෝ ඇහුවනේ. ඒ ගීතේ මහ බෝධි මුලේ කියන ගීතේට අබ තේරි සිවා කියන හින්දි ගීතේ තමයි මූලික වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හින්දි වචන අයින් කරලා ඒවටම සිංහල වචන යොදලා තමයි මුල් කාලේ මේ ග්‍රැමෆෝන් වලට ගීත නිර්මාණය වුණේ.
ඔව්, එතෙන්දී ඇත්තටම අර්ථයම නෙමෙයි මං හිතන්නේ මොනිකා ටීචර්. මේ විශේෂයෙන්ම ඒකේ තනුව තමයි මූලික වෙලා තියෙන්නේ. තනුව අරගෙන හින්දි තනුවට සිංහල වචන කැවීමක් තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. සමහරලාට එකම තනුවට විවිධ සිංහල ගීත නිර්මාණය වුණා කියලා කියනවා. ඒ වගේම තමයි ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වුණු චිත්‍රපට තිබ්බා ඉන්දියාවේ. විශේෂයෙන්ම දිල්ලගී, බරසාත්, ගාඩි,
බෞජි බෞරා,
ඔව් අන්මෝ මේ වගේ. ඉතින් මේ චිත්‍රපට ගීත ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය වුණේ මේ ඉන්දියාවේ චිත්‍රපට ජනප්‍රිය වුණේ ගීත නිසා. ඉතින් අන්න ඒ වගේ ගීත තනු හොයාගෙන සමහර වෙලාවට අපේ අය ඉන්දියාවට පවා ගියාලු මේ තනු හොයාගෙන. ඒවවිල්ලා ඒ අරගෙන ඇවිල්ලා මේ විදිහට වචන යොදලා සිංහල වචන යොදලා ගීත හින්දි ගීත සිංහලයට මේ හරවලා ගායනය කරා කියලා කියනවා.
මේ උත්තර ಭಾರತೀಯ සංගීතය නිසා තමයි මම හිතන්නේ ලෙනොන් ටීචර් මුලදී තිබ්බ පියානෝව අයින් පොඩ්ඩක් පැත්තක තියලා ඊට පස්සේ විවිධ සංගීත භාණ්ඩ වලින් මේ රසවත්ව ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් මේවා ගැන කතා කරනකොට මේ තැටි සමාගම් බිහි වෙලා තියෙනවා. තැටි ගෙන්වීමට විවිධ සමාගම් බිහි වෙලා තියෙනවා. ඔබ දන්නවා හිස් මාස්ටර් වොයිස් සමාගම, HMV සමාගම, ඩොන් කරෝලිස් සමාගම, ඉතාලියේ කොලොම්බියා සමාගම, එතකොට ඇමරිකාවේ ටෝකියෝ මැෂින් සමාගම, ඔන්න ඔය වගේ විවිධ රටවල් වලින් මේ ආර්ථික ඇතරම ආර්ථිකයේ පැත්තට මේ දියුණු වක් තියෙන, ඒ කියන්නේ මිනිස්සුන්ට ආදායම් හොයන මාර්ගයක් වගේ වුණා මේ ග්‍රැමෆෝනේ.
ඔව් පැමිණීම. ග්‍රැමෆෝනේ ප්‍රවණතාව මොනවද කියන එකත් අපි ඒත් එක්කම කතා කරන්න ඕනේ. ඒ ඊට පෙර අපි කතා කරමු. දැන් අපි කියවනේ විවිධ අවදි තිබුණා කියලා, හින්දි ගීත අනුකාරක යුගයක් ඒ විදිහට. දැන් ඔගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ මේ ගීතයක් තියෙනවා කෝණ තුජේ සම්ජායි කියලා හින්දි ගීතයක්.
ප්‍රේම දයාබර ස්වාමි කියන ගීතේ.
ඔව්. ඒ වගේම මේ තුම බින මෝරි කියලා ගීතයක් හින්දි ගීතයක් තියෙනවා. ඒක හරවලා තියෙනවා පිරිසිදු සිතිනි ප්‍රේම කරන්නේ කියලා සිංහල ගීතයකට. ඒ වගේම තමයි ගොඩක් ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා චල් චල් කි නව් ජවාන්
කියලා.
මේ ගීතය ඔබට ගොඩක්
දුල් සල්වනේ ලකල් කියලා.
ඇත්තටම ඉතින් අර්ථයක් නැහැ. අර යන රිද්මයත් එක්ක නේද චල් චල් කි නව් ජවාන්.
දුල් සල්වනේ ලකල් දුල් සල්වනේ ලකල් අනේ විදිහට තමයි මේ ගීතේ.
ඔබ ගොඩක් මහල තියෙනවනේ මේ සිරි බුද්ධ ගයා විහාරේ වදිනි මෝක්ෂ පතාලා කියන ගීතය හැදිලා තියෙන්නේ මේ ඔය මේ ක්‍යු බ්‍රමණ ෆිරේ කියන මේ හින්දි ගීතයෙන් තමයි. ඒකේ අනුකාරක ගීතයක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ තව අපි කියවනේ අර ද්‍රවිඩ ගීතත් තිබ්බා කියලා එහෙම අනුකරණය කරලා තියෙනවා කියලා. ආනවනේ මුර්ගා කියලා ගීතයක්. මේක මේ භව හීන කුලේ දුටුදා කියලා එහෙම පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ
ඒ ඇත්තටම නෙළුමිටිච්ච මෙහෙම බලාගෙන යනකොට දැන් අපේ දරුවෝ මේව ගැන හොඳින් ඇහුම්කන් දුන්නා නම් එදා සංගීත හින්දුස්ථානි සංගීතේ, ඒ කියන්නේ හින්දි ගීත ඇහුවනම් අපිට මෙන්න මේ ගීතයත් ඒ වගේ නේද කියලා හිතෙන අවස්ථා බොහොමයි. ගොඩාක් නිර්මාණය වෙලා තියෙන්නේ මුල් කාලේ නම් ওই හින්දි ගීත ද්‍රවිඩ ගීතවලම අනුකරණ තමයි අපේ සංගීතයට තිබුණේ.
ඉතින් ඇත්තටම මේ අර ග්‍රැමෆෝනේ අපි කියවනේ මිලෙන් අධික යන්ත්‍රයක් නිස් කියලා. ඉතින් ඒ කාලේ නම් ඇත්තටම දැන් අද විවාහ මංගල්‍යයකට සංගීත කණ්ඩායමක් සම්බන්ධ වුණා වගේ ඒ කාලේ හැම විවාහ උත්සවයකදීම ග්‍රැමෆෝනිය අනිවාර්යම වාදනය වුණා කියලා කියනවා.
මේව නෙළොමිටිච්ච ඒ කාලේ චිත්‍රපටි බලනකොටත් අපේ දරුවන්ට මේව ඇත්තටම තහවුරු කරගන්න පුළුවන්. මොකද හැම චිත්‍රපටයකම ওই මංගල අවස්ථාවල තියෙනවා මේ ග්‍රැමෆෝනිය මේ වාදනය වෙන අවස්ථා පෙන්වුම් කරනවා. හොඳටම පෙන්වුම් කරනවා.
චිත්‍රපටි ගීත ග්‍රැමෆෝන් තැටිවලට නැගිලා මට මතක් වෙනවා මොනික ටීචර් නෝන ගියාලි
කඩවන පොරොන්දුව චිත්‍රපටයේ මුල්ම 1947 මේ වේදිකා මේ කියන්නේ තිරගත වෙච්ච කඩවන පොරොන්දුව චිත්‍රපටේ ඒකේ මේ ඇත්තම ලස්සන රංගනයක් තමයි ඒක නේද.
එතකොට ඔය වගේ ගීතත් අතරෙම මේ ඉංග්‍රීසි ගීත දැන් ඔබ ගොඩාක්ම දන්න ගීතයක් තියෙනවා මේ සැල ලිහිණි කෝල් හඬ රැව් දෙන්න. මේක ඇත්තටම ඉංග්‍රීසි ගීතයක්. සමහරට ඔබ නොදන්නව ඇති. මේ දැන් මේක ඇවිල්ලා
සැල ලිහිණි කෝල් හඬ රැව් දෙන්න මහ උයනක සිරි තිරේ.
ඔව් දැන් මේක දෙයයි ට්‍රැවලර් ඉන් ද ටවුන් කියලා ඒ ගීතයෙන් තමයි මේක මේ සිංහලයට ආවා කියලා කියන්නේ.
දැන් මේ ගීතේ නම් ඇත්තටම නෙළුම් ටීච අදත් අපේ දරුවා අතර ට්‍රිප් එකක් එහෙම යනකොට ළමයිගේ ළමයි ඇත්තටම ගායනා කරනවා මේ වගේ ගීත.
ඔව් 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 ගීතයක් තමයි. ඉතින් ඒ කාලේ මේ මට මම අහලා තියෙනවා ගොඩාක් ඔය අපි කිව්වනේ ප්‍රභු පවුල්වල පමණයි ග්‍රැමෆෝනියක් මිලදී ගත්තේ කියලා. ඉතින් ගමේ හැමෝම එනවලු මේ gedara මිදුල එකතු වෙලා තමයි ගීත අහනවා කියන්නේ. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට ඒවටත් අවස්ථාව තිබේ. කියන්නේ මේ කාලේ ඉඩකඩ තිබිලා තියෙනවා එහෙම ගීතයක් රස විඳින්න එහෙම. ඉතින් ඒක මේ ග්‍රැමෆෝනිය නිසාම නූර්ති ගීත නූර්ති බලන්න ගම්බල මිනිස්සුත් නගරයට ඇදිලා ආවා කියලා කියනවා මේ ඒ ගීත ලස්සන නිසාම.
ඒක නිසා නෙළමිටිච දැන් අපිට ගොනු කරගන්න පුළුවන් මේ ග්‍රැමෆෝනය ගැන විස්තර කතා කරනකොට පළවෙනි විදිහටම දැන් නූර්ති ගීත තමයි ඉස්සරලාම අපේ තැටිගත කිරීම වලට දරුවන්ට අපිට අසන්න ලැබෙන. අපිටත් නෙවෙයි අපේ ආච්චිලා සීයලා කාලේ නේද මුතුන් මිත්තන්ට අහන්න තිබ ඒ ගීත. ඊට පස්සේ එතකොට දැන් දරුවන්ට විභාගයකට වගේ ලියනවා නම් අපිට ඉස්සර වෙලාම කියන්න පුළුවන් සිංහල ගීතයක් විදිහට අපිට අහන්න ලැබුණේ මේ නූර්ති ගීත තමයි මේ ග්‍රැමෆෝනෙන් කියන එක.
වගේම තමයි තනුවට තමයි මූලික තැන. ඒකත් විශේෂත්වයක්. ගීතේ තනුවට තමයි මේ ග්‍රැමෆෝන් යුගයේ තුල විශේෂ වැදගත්කමක් ලැබුණේ.
එතකොට ඊළඟට අපිට කතා කරන්න පුළුවන් දැන් ඔන්න හින්දි තනු අනුකාරක යුගය කියලා එක කාලයක් තිබුණා මේ හින්දි ගීතවලට තනු අපේ වචන යොදලා ඒ විදිහට. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ඒ ටිකනේ. ඊට පස්සේ තිබුණා රාගාශ්‍රිත රාගවලින් නිර්මාණය වෙච්ච අපේ ගීත නේද?
නිර්මාණය වුණා. මොකද ඒ වෙනකොට අපේ ඉන්දියාවට ගිහිල්ලා සංගීත
ඉගෙන ගත්තා.
රාගධාරි විශේෂයෙන්ම ඔය සුනී ශාන්ත මහතා, ආනන්ද සමරකෝන් මහතා හිම විශේෂයෙන්ම රබීන්ද්‍රනාත් ටාගෝර්ගේ අනුග්‍රහය යටතේ
1934 ආවනේ රබීන්ද්‍රනාත් ටාගෝර්තුමා ලංකාවට
ඒ ශාලාවට ආරම්භ කිරීමට පැමිණීමත් එක්ක කීපවරක් නැවිල්ල තියෙනවා. ශ්‍රීපාලියට මුල් ගල තියන අප වෙලාවේ මේ වගේ වෙලාවල් වල අපේ අය එතුමන් සමග සම්බන්ධ වෙලා ඉන්දියාවට ගිහිල්ලා විශේෂම සංගීතය ඉගෙන ගත්තා.
ඔව්, ඇත්තට මේ හින්දුස්ථානි සංගීතයේ තියෙන අර ලගන්නසුළු භාවය නිසා තමයි මිනිස්සු ඒවට ඇදිලා ගියේ.
ඒකට හේතුව මුනේ ග්‍රැමෆෝන්.
ග්‍රැමෆෝන්.
ග්‍රැමෆෝනිය නිසාම තමයි ඇත්තටම උත්තර ಭಾರತೀಯ සංගීතය ඉගෙන ගන්න අපේ අය
යොමු වුණේ.
විශේෂම හේතුව වුනේ ඒක. ඉතින් එහෙම ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා විශේෂයෙන්ම වංග සංගීතයේ තමයි ආනන්ද සමරකෝන් මහතා, සුනිශාන්ත මහතා හිම ඉගෙන ගත්තේ වංග සංගීතය. ඉතින් වංග සංගීතය
ඒකද නිලම ටීචර් රවීන්ද්‍රනාත් ටාගෝර්තුමා ඇත්තටම එතුමාගේ රබීන්ද්‍ර සංගීතය කියලා කියන්නේත් මේ වංග ගීත නම වංග ගීතේ වලටනේ. ඉතින් ඒ නිසා ඒ එතුමාගේ ඒ හඬ ඒ අනුකරණ තිබුණා අපේ අයටත් ආවා. එතකොට ඒව ආවේනික වුණා. ඒක නිසා තමයි වංග සංගීතයත් එක්ක සම්බන්ධ වෙලා මේ ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තේ.
ඔව්. ඒ යටතේ ඔය ආනන්ද සමරකෝන් මහත්මයා ගායනය කළා තියෙනවා ඉන්නද මැණිකේ මමත් දියඹට. එතකොට ඒ වගේම තමයි කරුණා නදියේ
පැදයාමු.
ඒ වගේම තමයි ගායනය කළා තියෙනවා ඇසේ මధుර ජීවනයේ ගීත.
අතන බොහොම ලස්සන ගීත
නේද? ලස්සන ගීත.
හෝ හෝ ගාරැල්ල බිඳේ.
ඔව්, පොඩි මල් එතනෝ. මේ වගේ ගීත ගණනාවක් එතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. සුනි ශාන්ත මහත්මයාත් ඒ වගේම ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා.
නෙළඹිටිච මෙහෙමත් එකක් තියෙනවා. දැන් මේවා 1925 ලංකාවට ගුවන් විදුලියත් ආවනේ ওই කාලේ වෙනකොට. ඉතින් එතකොට මේ ගුවන් විදුලියට නිර්මාණය කරපු ගීතත් මේ ග්‍රැමෆෝනෙන් පටිගත වුණා.
ඒ කියන්නේ ග්‍රැමෆෝන් තැටි ගුවන් විදුලිය හරහා විකාශනය වුණා කියලා තියෙනවා.
එතකොට ඒ ගීත ගුවන් විදුලියත් ප්‍රචාරය වුණා, ග්‍රැමෆෝනේදීත් ප්‍රචාරය කරා. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට දැන් මේ දෙකේම සමහර ගීත තියෙනවා. ගුවන් විදුලියත් කියන්න පුළුවන් ගුවන් විදුලි ගීත කියලා කියන්න
පුළුවන්. ඔයගේ ගුවන් විදුලි සරල ගීත අපේ දරුවන්ගෙන් ඇහුවොත් ඒ මේවම තමයි අපි ලියන්න තියෙන්නේ. ඔය සුනී ශාන්ත මහත්මයාගේ හැම ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ කාලේ ලියවුණු.
මේ මට මතක් වෙනවා නෙළුම් ටීච දැන් උනත් අද කාලෙත් මං හිතන්නේ විවිධ සංගීතඥයෝ විවිධ ගායනා කරනවා මේ අර මේ සුනී ශාන්ත මහත්මයා ගහන වරෙන් හීන් සැරේ ගීතේ රිදීවලාවේ කියන ගීතය. එහෙම හරි ජනප්‍රිය අද අපේ දරුවෝ අතර. මොකද නව සංගීතයත් එක්ක මේ සංකලනය කරලා ගායනා කරලා තියෙනවා.
ඔව්, ගොඩක් වෙලාවට මේ වර්තමානයේ රියැලිටි මේ වැඩසටහන් වලදී අපේ දරුවෝ ගායනා කරනවා. ඉතින් එකwidehatකට ඒවා අපි අගය කරන්න ඕනි. මොකද පැරණි ගීත අපිට අහන්න ලැබෙනවා ඒ හරහා. ඔව්,
ඇත්තටම අපේ ඒ සංගීතයේ අපිට කියලා ස්වාධීන ගීතන යුගයක් නිර්මාණය වෙච්ච ග්‍රැමෆෝන් ගීතවල තිබුණා මේ ගොඩක් විතර දෙබස් දවස් දෙවස් අනුකරණ තිබුණේ. දෙන්නේ ගායනා කරන පොඩි මල් එතනෝ, ඒ කියන්නේ අර මේ නෑන මස්සිනාගේ ගීත තමයි මම හිතන ගොඩක් තිබුණේ නේද?
තිබුණේ.
විවිධ
මාතෘකා යටතේ ගීත නිර්මාණ වුණා. ග්‍රැමෆෝන් යුගයේ යටතේ සමහරලාට උපදේශාත්මක ගීත,
දේශාභිමාන ගීත,
විකට ගීත, ඊට අමතරව මේ පරිසර වර්ණනා, චරිතා ප්‍රදාන, මේ වගේ ගොඩාක් දේවල් ගොඩ මේ විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණය වුණා මේ යුගයේ තුල. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දැන් අපි කිව්වනේ පුතේ මේ කාලේ දැන් අර විවිධ තැටි සමාගම් තිබුණා කියලා මොනිකා ටීචර්. ඒ වගේම තමයි මේ තැටි යටතේ විවිධ ගායක ගායිකාවන් ලේබල් වුණා. ඒ කියන්නේ දැන් සමහරු මේ කොලොම්බියා තැටි යටතේ, සමහරු ඉස් මාස්ටර් වොයිස් තැටි යටතේ. එතකොට ඒගොල්ලෝ වෘත්තීය මට්ටමේ ගායක ගායිකාවන් බවට පත් වෙලා තියෙනවා ඒ කාලය තුල. ඉතින් අපි මේ ගායක ගායිකාවන් කීප දෙනෙකුත් මතක් කරමු නේද? ග්‍රැමෆෝන් යුගයේ ජනප්‍රිය වුණු ගායක ගායිකාව අපේ අය.
අර මහා බෝධිමුල්ලේ කියන ගීතේ ගායනා කළා තියෙන මේ නෙලෝමි ටීචර් MB ජොහාර්ෂා කියන සංගීතවේදියා ගායනය කරලා තියෙන්නේ. මේක ඇත්තටම හින්දි තනු අනුකාරක ගීතයක් කියලා අපි කිව්වනේ. එතකොට සිරි බුද්ධගයා විහාරයේ කියන ගීතේ ගායනා කළා තියෙන HW රූපසිංහ මාස්ටර් සමග රුක්මනී දේවි.
ඔව්, එයාලා HMV ලේබල් යටතේම තමයි ගීත ගායනය කළා තියෙන්නේ. ඒ යටතේම තමයි ලක්ෂ්මීබායි. ලක්ෂ්මීබායි කිව්වම මතක් වෙනවා අර පිට දීප දේශ ජය ගාථා.
හලුන් ඇතරම අද කාලේට විශේෂම ගැළපෙනවා.
ඔව් ඒක ඇත්ත. මේ මොකද මේ ගොඩාක් ගීත අපි හැමදේම දැන් බලාගෙන ඉන්නවා. පහුගිය කාලේ පුරාම අපි දන්නවා සමහර දේවල් අපට නොලැබීම ගියා. මොකද හේතුව පිට රටින් මේ භාණ්ඩ ආනයනය කරන නිසාම සමහර වෙලාවට අපි අසරණුණු වෙලාවල් තිබුණා.
පිට රට සිරිතට දිව දික් කරන අප සිංහල කළු සුද්දා.
කන්ට අඳින්ට පිට රටින් එන තුරු මුහුදට දත නියවන්නා. මේ වගේ හරිම කාලීන වදටත් මං හිතන්නේ එදා වගේම මේ තත්කාලීනයි. එම ගීත ඒ වගේ ගීත විශේෂ විශේෂ විශාෂ ප්‍රමාණයක් ග්‍රැමෆෝනින්
ඇත්තට මේ ගීතය ගැන ලොකු දේවල් අපිට කතා කරන්න වෙනම කතා කරන්න පුළුවන් නේද?
දවසක් කතා කරන දේවල් තියෙනවා ඒ ගීතවල. ඉතින් ඒ වගේම තමයි කෝකිල දේවි වීරතුංග මහත්මිය ඊළඟට ඔය වගේ විශාල ප්‍රමාණයක් ඇනී බොතේජු මහත්මිය මේ වගේම මේ
එම්කේ වින්සන් නේද? ඒ වගේ ගොඩාක්
සංගීතඥයන් ඉත්පස්සේ ග්‍රේටා ජෙනට් ද සිල්වා මේ වගේ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඒ කාලේ මේ ග්‍රැමෆෝනේ යටතේ ගීත ගායනය කරලා තියෙනවා.
දැන් අර ස්වාධීන තන යුගයේ නිර්මාණවලට නම් ගොඩාක් විට අපිට වැදගත් වෙන ආනන්ද සමරකෝන් මහත්තයා සහ සුනිල් ශාන්ත කියන
දෙන්න. තව කෙනෙක් අමතක නම් මොහිදින් බෙක්
මහත්මයා
නේද? බොහෝ ගීත ගායනේ වන්දනාවේ අපේ විලා වගේ ලස්සන ගීත බෞද්ධාගමේ ඔතුමා මේ බෞද්ධාගමිකෙක් නොවුණත් විශේෂයෙන්ම ආගම බෞද්ධාගමට සම්බන්ධ.
ඇත්තටම දැන් මේ බලන්නකොට එළොමි ටීචර් දැන් ওই වෙසක් පොසොන් මාසවලදී වුණත් මොහිදින් බෙක් මහත්තයාගේ ගීතනේ අපිට අහන්න තියෙන්නේ නේද? අද මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒවා හැම සුවදේ මට සීතල සුළඟ පවා ඒව ඔක්කොම එතුමාගේ හඬින් තමයි අපිට අපි අහන්නේ.
හරි, එතකොට අපි කතා කරගෙන යනකොට ඒත් එක්කම අපිට කතා කරන්න තියෙන විශේෂයෙන්ම මේ ඔය 1970 වගේ වෙනකොට මොනිකා ටීචර් මේ ගොඩක්ම බටහිර සංගීත ආර තිබුණත් මේ ස්වාධීන ගීත බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය දඹුලු ගලේ ඊට පස්සේ මේ ලෝ අඩනින්දේ වගේ ගීත මේ බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා 1970 වගේ කාලේ වෙනකොට. ඒ කියන්නේ ඒ වෙනකොට සමහරට මේ ඔය 1970 කියන්නේ ඇත්තටම රූපවාහිනිය පවා ආරම්භ කරපු කාලයක් නේද? එතකොට ඒ යුගයේ වෙනතුරු දැන් අපිට කැසට් යන්ත්‍ර පවා නිර්මාණය බිහිවුණු යුගයක්. හැබැයි ඒ කාලය තුලත් අපේ රටේ ගොඩාක් ග්‍රැමෆෝන් ගීත ඒ කාලේ ජනප්‍රියතාවත් මට්ටමේ
ගොඩක් තියෙනවා. මෙලොඩිච් දැන් අර 1960 ගණන් වල වගේ වෙනකොට මේක පොඩ්ඩක් භාවිතයෙන් අයින් වෙලා තියෙනවා මේ ග්‍රැමෆෝනේ. මොකද ඒකට මේ ගුවන් විදුලිය ඊට වඩා
ප්‍රබල මාධ්‍යයක්
වුණා. මම
හිතන්නේ අර ඒක මිලදී ගන්නත් පුළුවන්. ඒ නිසා සෑම ගෙදරකම ගුවන් විදුලියක් තිබුණා. හැබැයි ගුවන් විදුලියෙන් ග්‍රැමෆෝන් ටැටි ගීත අහන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුණා.
තිබුණා. ඔව්.
එතකොට අපි කතා කරන්න ඕනේ ඇත්තටම මේ ග්‍රැමෆෝන් ගීතේ නිසා, ග්‍රැමෆෝනිය නිසා අපට ලැබුණු නව ප්‍රවණතා මොනවද, අපේ සංගීත පද්ධතියට එකතුණු දේවල් මොනවද කියලා කතා කරනකොට ඇත්තට පුතේ අපේ ජාතික ගීය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කාලේ අපි ජාතික ගීය WN11 කියන තැටියේ යටතේ තැටියේ තමයි සංරක්ෂණය වෙලා අදටත් අපිට නැත්තම් ඇත්තටම අපිට එදා ආනන්ද සමරකෝන් මේ නිර්මාණය කරපු ජාතික ගීය අපට අහන්න ලැබුණේ අන්නේ ඒ වාසනාව නිසා.
එතකොට මං හිතා එදා නමෝ නමෝ මාතා කියන තමයි ආරම්භ කරලා තියෙන්නේ. පස්සේ තමයි මේ ශ්‍රී ලංකා මාතා කියලා. ඒක දරුවෝ කතන්දරේ දන්නේ ඇති මං හිතන්නේ නේද?
ඒ වගේම තමයි මේක ගීතේ කේවල මාධ්‍යයක් බවට පත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අර මේ තනි තනියෙන් හෝ එහෙම මේ ගීත ගායනය කරා තනියෙන් ගීතයක් ගායනය කරන අවස්ථාව ගායක ගායිකාවන්ට හම්බ වුණා. ඒ වගේම තමයි මේ නූතන ගීතේ ආකෘතිය සකස් වුණා. ඒ කියන්නේ අපි දන්නවනේ ගීතයක ආකෘතියක් තියෙනවා.
ඒ කියන්නේ පෙරවාදනයක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටස ස්ථායි කොටස, ඊළඟට අතුරු වාදනයේ කොටස, ඊළඟට දෙවන කොටස.
ඉතින් මේ විදිහට ගීතයට නියම ආකෘතියක් ලැබුණේ ග්‍රැමෆෝනිය නිසා. ඒ වගේම තමයි පුතේ ඔයගොල්ලෝ දන්නව දැන් අපේ රටේ නම් බෙර දවුල් අපි ඕනේ තරම් අහනවනේ. හැබැයි අපිට බටහිර සංගීත භාණ්ඩ අහන්න අවස්ථාව ලැබුණේ නැහැ. ගිටාර් ඒ වගේ වාද්‍ය භාණ්ඩවල හඬ අපට අහන්න ලැබුණේ මුලින්මත් ග්‍රැමෆෝනියට පින් සිද්ධ වෙන්නේ.
ඒ වගේම තමයි නෙලෝමිටිච විශාල මේ ගීත නිර්මාණය වුණා. විශාල තනු නිර්මාණය කරන්න පටන් ගත්තා අපි
සංගීතය. ඒ නිසාම අපේ සංගීතයේ පෝෂණය වුණා නේද? විදේශීය සංගීතයත් ආභාෂයත් එක්කම අපේ දේශීය සංගීතයත් තවදුරටත් පෝෂණය වුණා.
විශාල සංගීත කණ්ඩායම ගායක ගායිකාවෝ එකතු වුණා අපේ ශාස්ත්‍රයට නේද?
ඔවුන් වෘත්තීය මට්ටමට දක්වා ගියා. ඒ වගේම තමයි මේ වාදන වෘන්ද, වාද්‍ය වෘන්ද නිර්මාණය වුණා. මේ වගේ බොහෝ දේවල් මේ අපිට ලැබුණා. විශේෂයෙන්ම විශාල සංගීත භාණ්ඩ ප්‍රමාණයක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.
ඊට පස්සේ දැන් ඒ හැමදේම එකතු වෙලා අපේ කියන සංගීත ක්‍රමයක් ඇති වුණා නේද?
ඒක තමයි ඇත්තටම ග්‍රැමෆෝනේ නව ප්‍රවණතා යටතේ අපිට අගය කරන්න තියෙන්නේ. ඉතින් අපි ගොඩක් කතා කරපු නිසා ගීතයක් අහලා ඉඳිමු නේද?
ඔව්.
තව ග්‍රැමෆෝන් ගීතයක් එහෙනම්
අපි හිතන්නේ, මම හිතන්නේ නෙලොමිටි අපි මේ ස්වාධීන තනු යුගයේ ගීතයක් ගායනය කරන්න වාදනය කරන්න ළමයට අහන්න දුන්නා නම් හොඳයි කියලා නේද?
ඔව්. එහෙනම් පුතේ මේ ගීතය අහලම අපි ඊළඟට කතා කරමු.
වරින් ඊන් සරේ, වරින් ඊන් සරේ, වරින් ඊන් සරේ රිදී වලාවේ
ගෙදරට පෝයා
එතකොට මේ ඔබ ඒ ගීතය ශ්‍රවණය කරන්නට ඇති. මං හිතන්නේ ඇත්තටම මේ ගීත වලින් ඔබට දැනෙන්නට ඇති අපේකම, අපේම කියන මේ හැඟීම අපිට ඇත්තටම මං හිතන්නේ ඔබටත් වඩා ඔබේ අත්තම්මල සීයල ඔබට වඩා ඔවුන් ඒ ගීත අහලා ඇති. ඉතින් ඔබට තව දේවල් බොහෝ දේවල් ඔවුන් හරහා දැනගන්න පුළුවන්. ඔවුන් ඔබටත් වඩා මේවා පිළිබඳව හොඳටම දන්නවා. ඉතින් මේ අපි කතා කරගෙන ගියානේ පුතේ ශ්‍රී ලංකාවේ දැන් ග්‍රැමෆෝන් යුගයේ ඔන්නෝයි විදිහට යුග කිහිපයක් වශයෙන් සංවර්ධනය වෙලා ගියා කියලා. ඉතින් අපි ඊළඟට කතා කරමු අපි ඇත්තටම මේත් එක්කම බැඳුණු තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ කණ්ඩායම් සංගීතය. සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි කණ්ඩායම් ගීත කියලා කියන්නේ පුතේ මේවා ගොඩක් සජීවීව ඉදිරිපත් කරනවා. ඔගොල්ලෝ අහලා ඇති මේ ඔය කැලිප්සෝ කියන වචනය. කැලිප්සෝ ගීත කියලා අහලා ඇති. මේ ඉතින් ওই කණ්ඩායම් ගීත පිළිබඳවත් අපිට මේ බොහොම පැරණි ඉතිහාසයක් තියෙනවා.
මෙරුම් ටිච මෙහෙම අපි දැන් සාමාන්‍ය දරුවෙකුට තේරුම් ගන්න ලේසියට අපි කතා කරමු. ග්‍රැමෆෝන් මේ ග්‍රැමෆෝන් ගීත නෙවෙයි කණ්ඩායම් ගීත ගැන කතා කරනකොට මේ වාදනය හා ගායනය දෙකම එක විදිහට කරන්න පුළුවන් තුන් හතර දෙනෙක් එකතු වෙලා කරන කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම් ගීත කියලා මං හිතන්නේ. මොකද ඒ ගායනය කරන කෙනාට වාදනය කරන්නත් පුළුවන්, වාදනය කරන කෙනාට ගායනය කරන්නත් පුළුවන්.
ඔව් වාදනය කරමින් ගයන්නත් පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂත්වය. දැන් අපි ගොඩාක් වෙලාවට අපි දැන් කලින් කතා කරේ තැටිගත කරලා එහෙම ගායනය කරනවනේ. මේක ඇත්තටම මිනිස්සු අතරට ගිහිල්ලා ගොඩාක් වෙලාවට සජීවීව කරන ඉදිරිපත් කිරීමක් තමයි කණ්ඩායම් ගීත කියලා කියන්නේ.
සංගීත භාණ්ඩයක් හරේ දාගෙන තව වාදනය කරන්න පුළුවන් ඉරියව්වට අරගෙන ඇවිද තමයි
මිනිස්සු සැහැල්ලුවේ.
සමහර
වෙලාවට කණ්ඩායමේ 7 දෙනෙක් 8 දෙනෙක් මේ වගේ ප්‍රමාණයක් එකතු වෙලා නේද? අපි දන්න තරමින් ගොඩාක් වෙලාවට ওই গিටාරය එහෙම නැත්නම් මැන්ඩලීනය එහෙම
අරතකොට එකෝඩියන් එක තිබුණ එකෝඩියන් එක එතකොට බෙන්ජෝ නේද?
රෙකෝඩ් මේ වගේ වාද්‍ය භාණ්ඩ ওই මාර්කාස් කොංගෝ වගේ ඒ වගේ උපකරණ සංගීත භාණ්ඩ භාවිත කරමින් තමයි බොහෝ විට මේ කණ්ඩායම් ගීත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒකටම හරියන කණ්ඩායම් මේ කණ්ඩායම් හිටියා ලංකාවේ නේද? කණ්ඩායම් සංගීතයට මේ සම්බන්ධ වුණු විශේෂ කොටස් හිටියා. විශේෂ සංගීත කණ්ඩායම්.
නෙළුමිටිච සිංහල කණ්ඩායම් ගියේ නිර්මාත්‍රවරයා විදිහට හඳුන්වන්නේ දක්ෂ গিටාර් වාදකයෙක් වන නෙවිල් ප්‍රනාන්දු මහත්තයා.
ඔව්. ලොස් කැබරලොස් කියන සංගීත කණ්ඩායම තමයි
එතුමා මේ
ඔව් නියෝජනය කරා කියලා කියන්නේ.
ඔව්. එතකොට මේවා 1964 දී තමයි මේ කණ්ඩායම් ගීත ජනප්‍රිය වුණේ. ගොඩක් විට ස්පාඤ්ඤ සංගීතයේ තමයි ආභාෂය ලැබුණේ.
ලැබුණා කියලා කියන්නේ. ඔව්.
එතකොට මේ ගීතණු එච්චර සංකීර්ණ නැහැ. නික සාමාන්‍ය එකම ළඟ
යන මේ දෙකට බද්ධ කරලා ගයන්න පුළුවන් කම තිබුණා.
ඕන කෙනෙකුට ගායනය කරන්න පුළුවන් නේද? අපහසුයක් නැතුව ගායනය කරන්න පුළුවන්. ඉතින් ඒකනේ ඇත්තටම ඒගොල්ලෝ වාදනය කරන ගමන් ගයන්නේ, ඇවිද ඇවිද ගයන්නේ. එතකොට හරි නිදහසේ.
ඔව්.
ගොඩක් විට අර හාමනි ක්‍රමය තිබුණා.
තිබුණා. විශේෂයෙන් මේ හාමනි වලින් තමයි ලස්සන මේ විශේෂත්වයක් එකතු කළේ, විවිධත්වයක් එකතු කළේ හාමනි කියන ලක්ෂණය මේවයි බොහෝ විට දකින්න ලැබුණා. ඉතින් කණ්ඩායම් ගීත ගැන අහනකොට ඇත්තටම මේ ওই කණ්ඩායම් ගී කණ්ඩායම් පිළිබඳ මී මැස්සෝ, ඊළඟට ත්‍රී සිස්ටර්ස්, ධර්මරත්න සහෝදරයෝ නේද
මේලා බම්බස් කණ්ඩායම, මූන්ස්ටෝන් කණ්ඩායම, එතකොට ගෝල්ඩන්
සමනලයෝ මේ වගේ නේද ගොඩාක් සංගීත කණ්ඩායම් හිටියා මේ ලංකාවේ. මේ මෙහෙම මේ විශේෂයෙන්ම මේ ඒකටම සැකසුණු කණ්ඩායම් ගීතවලටම මේ සම්බන්ධ වුණු. ගොඩක් වෙලාවට මේවා මේ ඔය අපි කියන්නේ 6-8 කියලා කෙම්ටෝ තාලයට අනුව තමයි බොහෝ විට කණ්ඩායම් ගීත මේ නිර්මාණය වෙලා තියෙන්නේ.
ඇත්තම ඒකට හේතුව තමයි ගොඩක් විට මේ උත්සවවල වගේ තමයි මේවා ගායනය කරන්නේ.
ඔව් අර පොඩක් මේකට කැමති නිසාම මේ ගීත ගොඩක් මිනිස්සු අතර ඉක්මනින් ජනප්‍රිය වුණා. එතකොට ගුවන්විදුලි මුල් කාලේ කණ්ඩායම් ගීත අහන්න ලැබුණා. ඊට පස්සේ සමහරවිට මේවල් ජනප්‍රියත්වයේ වැඩි නිසාම චිත්‍රපටිවලට පවා දෙලොවක් අතර මේ වගේ චිත්‍රපටිවලට පවා මේ ගීත මට මතකයි රංගන රැඟුම් ගායන ගැයුම් මේ වගේ ගීත මේ යොදාගෙන තිබුණා.
ඔව්. දැන් මේ සමහරට නෙළුමිටිච්ච මේ කණ්ඩායම් වලට අනන්‍යතාවයකුත් තිබුණා. දැන් මේ පොත්වල සඳහන් වෙනවා ලා සිලනියන්ස් ගායක කණ්ඩායම ඒගොල්ලෝ බතික් සරමක් ඇඳලා තදු තද පැහැති අත් කොට කලිසමක් කමිසයක් ඇඳලා පන්කොල තොප්පියක් එහෙම දාගෙන තමයි ඒගොල්ලෝ මේවා
ඉදිරිපත් කරේ. ඔව් ඔය බොහෝ විට පන්කොල තොප්පිය බොහෝ කණ්ඩායම් වල දකින්න
ලැබෙනවා. අර කපිරියා වලට
බර ගතියක් තියෙනවා.
එතකොට මේකේ නායකයා තමයි නොයෙල් බ්‍රයන් රණසිංහ කියන කෙනා. එයාගේ සමාජික 6 දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි මේක. ඉතින් මං හිතන්නේ මේගොල්ලන්ගේ ගීතයක් තමයි අර මේ අපේ ළමයිට කතා කරන හොයියා හොයියා.
ආ ඔහොම ලස්සන
හොයියා 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 හොයියා
ඒ වගේ ගීත ගොඩක්ම ජනප්‍රියයි අපේ දරුවෝ අතර මුළු ගතම වෙහෙසුනා කියන ගීතය නේද?
ඒක ඇත්තටම අර කවි පෙළියකුත් දාලා ඒක අපේ ගමත් එතන තියෙනවා නේද?
ඉතින් හරිම ලස්සනට මේ ගීත ගායනය කරා වගේම අර මේ කොච්චර ටික ඒකාකාරී තනු තිබුණට ඒව අපිට දැනුනේ නැහැ. ඒ තරම් අපිට ඒවා මේ සමීපයි කියලා දැනුනේ. හැමෝම බොහෝ උනන්දුවෙන් මේ ගීත කණ්ඩායම් ගීත ශ්‍රවණය කරා කියලා අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔය මේ ගොඩාක් කාලවලට මේ මට මතක් වෙනවා මේ ඔය මගුල් ගෙවල් වල එහෙම මේ කාලේ ඔය අපි ග්‍රැමෆෝන් ගීත ගැන කතා කළා වගේම කණ්ඩායම් ගීත ඊළාට කපිරිඤ්ඤ ගීත මේ සියල්ලම මේ මගුල් ගෙවල් රසවත් කරන්න නැතුවම බැරි දෙයක් බවට පත් වුණා කියලා කියනවා.
ඔව්. දැන් එතකොට මේකේ අර 680 රිද්ම් එකම විතරක් නෙවෙයි ටීචර් නේද? මාත්‍රා 4/4 යන. ඔව්. ගොඩක් විට කෙහෙරවා තාලයට වගේත් යන ගීත ගොඩක් තිබුණා. දැන් මල් බරහි මිදිරියේ කොයිබද සමනොලේ යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ. ඒ වගේ හරි ලස්සනයි මේ ගීත අහනකොට නේද?
මේ හරි ආස හිතෙනවා නේද? අදටත් අපිට මේ ඒවයි රහ දැනෙනවා.
අපි දරුවන්ට ගීතයක් අහන්න දෙමු නේද නෙළුම්
ගීත. ඔව් අපි මං හිතන්නේ කණ්ඩායම් ගීතේකුත් ශ්‍රවණය කරා නම් හොඳයි කියලා. අපි ගොඩක් කතා කරපු නිසා එහෙනම් පුතේ මේ කණ්ඩායම් ගීතෙත් අහලම ඊළඟට අපි කතා කරමු.
කතම රේසුනා තාදියේ නෑවුනා කුසගින්න නිවා ගන්න මේ මායකඩ තලන්න. මුළු කතම රේසුනා තාදියේ නෑවුනා කුසගින්න නිවා ගන්න
දැන් එහෙනම් අපි කණ්ඩායම් ගීතයකුත් ඇහුවනේ නේද? දැන් මේ ගීතවල තියෙන අර සරල බව, නාද මාලාවල තියෙන අර
සුන්දරත්වය
එහෙම දරුවන්ට දැනෙනවා ඇති. ඕගොල්ලෝ නොදැනුවත්වම මේ ගුවන් විදුලියේ උනත් දැනටත් ගොඩාක් විට මේ ගීත ප්‍රචාරය වෙනවා. දරුවෝ මේවා වෙන් කරලා හඳුනා ගන්න දන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ නේද?
ඒ වගේම තමයි දුවේ පුතේ විශේෂයෙන් ඔබට කියන්න ඕනේ මේවා තමයි අපේ අනන්‍යතාවය. ඇත්තටම දුවේ පුතේ අපි බොහෝ විට ඔබ මම දැකලා තියෙන දේ තමයි ගොඩක් වෙලට අපි විනෝද චාරිකා එහෙම යනකොට අපි මේ වර්තමානයේ ගීත පමණයි බොහෝ දරුවෝ දන්නේ. හැබැයි මේ ගීතවල තියෙන රසය මේ ඇත්තටම ඔබට පුළුවන් කණ්ඩායම් ගීත කීපයක් එකතු කරලා ලස්සනට ගායනය කරන්න එවැනි ගමන තවත් රසවත් වෙනවා. එහෙම වුණොත් ඔබට පුළුවන් මේවා ලස්සනට ස්වර සංවාද නැත්නම් අපි කියන ඔය හාමනි ක්‍රම යොදාගෙන ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ විවිධ ප්‍රසංගයේදී මේ වගේ දේවල් විශේෂයෙන්ම ග්‍රැමෆෝන් ගීතවලින් ඔබට පුළුවන් යම් කිසි විදිහක මේ අයිතමයක් කරන්න.
නැදුමත් කියලා තියෙනවනේ.
ඔව්
ලාසිලෙනියන්ස් කණ්ඩායම විදිහට ගායනය කරන්න පුළුවන්.
සමස්ත ලංකා සංගීත තරඟවලදී මේ වගේ ඇත්තටම ඔබට හැකියාව තියෙනවා. මේ ගීත පිළිබඳ අවබෝධය තියෙනවා නම් මේ ගීත නිතර අහනවා නම් ඇත්තට මේ ගීත ඒ තරම් අපහසු නෑ. ඔබට ගයන්න පුළුවන් මේ හැම ගීතයක්ම. ග්‍රැමෆෝන් ගීත මේවා අපේ අනන්‍යතාවය නිසා මේවා අපි රැකගත යුතුයි. ඔබයි මේව රැකගන්න ඕනි. මම හිතන්නේ ඒක තමයි අපෙන් නින්න ඕනි දේ නේද?
දැන් අපි දරුවන්ට දැනගන්නත් එක ටීචර් මම කියන්නම් ගීත ටිකක්.
ඒ කියන්නේ
ගීත ලිස්ට් එකක් පොඩ්ඩක් කතා කරමු නේද? තරුණ ජීවිතයේ අපේ විනෝදයෙන් කියන ගීතේ
ඒ ගීතේ බොහොම ජනප්‍රියයි නේද? මේ තරුණ පරපුර අතර එහෙම
මංගෝ කලු නැන්දි මණිකේ සුදු මණිකේ කියන ගීතය. එතකොට වන දෙව්ලිය තුරුලේ කියන ගීතය ත්‍රී සිස්ටර්ස්ලා කණ්ඩායමක ගායනා කරන එකක්. එතකොට මුළු ගතම වෙහෙසුනා කියන ගීතේ මී මැස්සෝ කණ්ඩායමේ ගීතයක්. එතකොට පාවෙන පීරිසියක් උඩ නැගලා පහසුවටත් ලේසියටත් දැන දැන වැරදි කරනවා
කියලා කීවදිය කී ජීවිතේ මේ වගේ ගීත නේද?
එතකොට ජිප්සිස්ලාගේ කණ්ඩායමත් මේ
බොහෝ ගීත
විදිහට තමයි කණ්ඩායම් සංගීතයේ ඇතිවෙච්ච දෙයක්
විදිහට කතා කරන්නේ. ඔය පාවෙන පීරිසියක් උඩ නැගලා ගීතේ නේද? එතකොට ඒ වගේ ගීත ගොඩාක් තියෙනවා නේද මේ කණ්ඩායම් ගීත විදිහට තිබුණු ඒවා.
එතකොට මේ කණ්ඩායම් විදිහට දැන් ඕගලන්ට පොඩි මතකයක් තියාගන්න අන්න මූන්ස්ටෝන් කණ්ඩායම, සමනලයෝ, ලා බම්බාස් කණ්ඩායම,
ධර්මරත්න සහෝදරයෝ,
ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම, ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම. ඒගොල්ලෝ තමයි ගායනය කරන්නේ. කඳසුරිඳු නී ඔබේ ඔදෙ දෙක හද
එවිදුනු සිත ඇතිව පුද දෙමු බැතින ඔබ පිදුමට ආවා. මේ වගේ ලස්සන ගීත මේවා.
එතකොට එයාලගෙම තමයි තව ගීත එතන මෝහසරලි සාගරේ මුතු වෙලක් වෙලා නෙත්තඹරේ පායන තරු දෙකක් වෙලා. අර බලන්න ටිකක් අර නටන
ඒකට අපේ ඇඟ චලනය වෙන ගතිය
තියෙනවා. එතකොට ඔබ සොයනා කලු කෙල්ල මමයි කියන එක වන දෙව්ලිය
කෙල්ල මමයි.
මේ කණ්ඩායම් ගීත ගැන කතා කරනකොට පොදුවේ චුට්ටක් කතා කරනකොට 1964 දී තමයි මේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. අපි දරුවන්ට මේව පොඩ්ඩක් විස්තර එකතු කරගන්නවනම් කණ්ඩායම් සංගීතය ගැන කතා කරන කියන ගුවන්විදුලි සංස්ථාවේ මේ ගුවන්විදුලි ගීත 1925 ඇති වුණා. ඔය අතරෙම තමයි දැන් පොඩ්ඩ විවිධ
අලුත් දේවල් එකතු වෙන්නේ.
ඔව්. එතකොට 1964 දී මේවා ජනප්‍රිය වෙනවා කණ්ඩායම් ගීත. එතකොට මේ වගේදී අර ස්වර මේ වගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේ ගීත සංකීර්ණ නැහැ. පදමාලාවල් සංකීර්ණ නැහැනේ. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බොහොම සරලයි. ඒ වගේම තමයි නාද මාලාව ස්වර පරාසය බොහොම කෙටි.
කෙටි ස්වර පරාසයක තියෙන්නේ.
ඔව්. ස්පාඤ්ඤ සංගීතයේ ඇසුර තමයි ලැබිලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේවා ගීතවල මේ නර්තනශීලී රිද්ම ලක්ෂණයක්
තියෙනවා.
අපි මේ ඔක්කොම කතා කරපු දේවල්. ඉතින් අර කෝඩ්ස් දෙකක් තුනක් වගේ තමයි ගීතයකට යෙදිලා තියෙන්නේ. එහෙමනම් දැන් ගිටාර් වාදනය කරන දරුවෙකුට පුළුවන්.
ඇත්තට මේ ඒ අනුව අපිට පැහැදිලි වෙනවා දැන් හාමනි ලක්ෂණ මේවත් එක්ක බලනකොට පොඩි බටහිර ආරේට නැඹුරු ගතියක් මේකේ තියෙනවා. ඇත්තටම
බොහෝ විට ඒ ස්පාඤ්ඤ පැත්තෙන්
ආපේ නේද? මේ බටහිර සංගීතයේ බොහෝ කොටස් මේ සඳහා යොදාගෙන තියෙනවා.
ස්පැනිෂ් ගිටාරේ, ගයිරෝ, මාර්කාස්, කොංගෝ ඩ්‍රම්ස්, බොංගෝ ඩ්‍රම්ස්, වයලින් ඒ වගේ සංගීත භාණ්ඩ යොදාගෙන තියෙනවා. දැන් ඒකෝඩියන් එකත් යොදා ගන්න ඕනේ ලොමිටිච්. මොකද මේ ඒකෝඩියන් එක පහසු වෙන්නේ
ගෙනියන්න පහසුයි. වාදනය කරන්න පහසුයි. වාදනය කරන ගමන් ගායනය කරන්න පුළුවන් ඒව තමයි බොහෝ විට යොදාගත්තේ.
එතකොට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ගීත මුල්ම ගායක කණ්ඩායම් දෙක විදිහට ගන්නේ ලොස් කැබලරෝස් කණ්ඩායම හා ලා සිලනියස් කණ්ඩායම කියන එක.
ඔව් අපි අර කතා කරා කලිනුත් නෙමි ප්‍රනාන්දු මහතා තමයි මේක මේ මූලිකවම මේ සඳහා දායක වුණ පුද්ගලයා.
එයා බොහොම දක්ෂ ගිටාර් වාදකයෙක්. ඒ නිසාම වෙන්න ඇති යා කණ්ඩායමක් හදාගන්න
ඇත්තේ
ඒ විදිහට. දැන් සීටි ප්‍රනාන්දු මහත්තයා, සීඩී ෆොන්සේකා, රුක්මනී දේවිය, එතකොට මේ වගේ අයත් මේ ගීත කණ්ඩායම් ගීත
ග්‍රැමෆෝන් යුගයේ හිටපු අයත් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එහෙනම් මං හිතන්නේ මේ අපිට දැන් ඔබෙන් සමුගෙන යන්නත් කාලය ඇවිල්ලා නේද? නොදැනීම වගේ කාලය ගත වුණා. ඇත්තටම ඔබත් එක්ක ඉන්නකොට අපිට කාලය යනවා දැනෙන්නෙත් නැති තරම්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මං හිතන්නේ අපි අද දවසේ කතා කරපු බොහෝ දේවල් ඔබට විශේෂයෙන්ම 10 ශ්‍රේණී දරුවන්ට පමණක් නොවේ, මේව ඇත්තටම සාමාන්‍ය පෙළ දරුවන්ට වගේම උසස් පෙළ දරුවන්ට, සංගීතය අධාරණ දරුවන්ට මේව වැදගත් වෙනවා.
ඔව් නෙළුම් ටිච. දැන් 11 වසර ළමයට තේන්න පුළුවන් ග්‍රැමෆෝන් නිසා ලංකාවට ඇතිවෙච්ච මේ විශේෂ දමුණාද කියලා නේද?
ඔව් ප්‍රවණතාව ඒ වගේම තමයි ඔබට ප්‍රායෝගික පරීක්ෂණයේදී ග්‍රැමෆෝන් ගීත ගායනය කරන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ සියලු දේවල් සඳහා ඔබට මේ ව්‍යුහගත ප්‍රශ්න වගේම ප්‍රායෝගික ප්‍රශ්න වලදී මූණ දෙන්නත් ඔබට මේ අපි කතා කරපු බොහෝ කරුණු කාරණා කණ්ඩායම් ගීත මොනවද? ඒතර කණ්ඩායම් ගීත ගායනය කරන්න පුරුදු වෙන්න, ඒ වගේම ග්‍රැමෆෝන් ගීතයක් ගායනය කරන්න පුරුදු වෙන්න ඔබට ඒව වැදගත් වේවි. ඔබේ විශේෂයෙන්ම ඔබට වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න.
ඔව් දැන් පාඩම් කළා දැන් ගණන් විද්‍යාව නේද? ඉතිහාසය ඔය සිංහල හැමදේම ඉගෙන ගත්තන් පස්සේ ළමයාට ටිකක් මානසික
එකඟතාවය ලැබෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ගෙදරටම වෙලා ගෙදරම ඉන්න ඔබට මේ ගීතයක් YouTube එක හරහා හෝ ඔබට ඕනිතරම් තාක්ෂණයේ තියෙනවා මේ ගීත අහන්න පුළුවන්. ඔබට මානසික වින්දනයක් මානසික තෘප්තියක් ලැබේවි ඔබට මෙවැනි ගීතයක් අර ඔබ ඉන්න ඒකාකාරී භවෙන් මිදෙන්න එක මහත් අත්දැකීමක් වේවි කියලයි මම නම් හිතන්නේ.
ඔව් ඇත්තට විවේක කාලයේ ওই වගේ సౌందర్య දෙයකට යොදවනවා නම් දරුවන් නැත්තම මේ ඔය මේ අද කාලේ විදිහට මේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා එහෙම ඉන්න නෑ නේද?
ඔව් ඇත්තටම මේ මම හිතන්නේ අපි දරුවෝ වුණාම විශේෂයෙන්ම මම අද උදේත් ඇහුවා වෛද්‍යවරයෙක්ව මානසික සතුට කියන එක මේ දවස්වල අපිට ඉතාම වැදගත් කියලා. ඒ නිසා අපිට මානසික සතුටක් විඳින්න මං හිතන්නේ වර්තමාන ගීතවලට වඩා මේ ගීතවල පුදුමාකාර තෘප්තියක් ලබන්න පුළුවන් ඔබ මේ ගීත හොඳින් ඇහුම් කන් දුන්නා නම්. ඒකේ සංගීත රසය ඔබට හොඳින්ම දැනේවි. ඉතින් මං හිතන්නේ අපි එහෙනම් මොනිකා ටීචර් කතා කළා ඇති කියලා. එහෙනම් අද දවසේ අපි ඔබෙන් සමුගෙන යනවා. හැබැයි නැවතත් අපි මේ වගේම සංගීත පාඩමක් අරගෙන ඔබට විශේෂ කරුණු බොහෝ දේවල් අරගෙනයි අපි දෙන්න ආයෙම එන්නේ.
ඔව් දරුවන්ට පුළුවන් දැන් අපි මේ කතා කරපු හැමදේම එකතු කරලා සම්පින්දණය කරලා වැදගත් කරුණු ටික මතකෙන් දැන් ලියාගන්න නේද? දැන් අපි කියාගෙන ගියාට ඔබට ලියාගන්න නම් අවස්ථාවක් දුන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට පුළුවන් ග්‍රැමෆෝන් ඇති වුණේ කොයි කාලෙද? එතකොට ග්‍රැමෆෝන් නිර්මාණය කරේ කවුද? එතකොට මේ වගේ කොහොමද ප්‍රවණතා මොනවද? එතකොට කණ්ඩායම් ගීතයේ නායකයෙක් කවුද ඉස්සලා බිහි වුනේ? ඒ කණ්ඩායම් වගේ ගීත මොනවාද?
කණ්ඩායම්
මොනවද? ඔන්න ওই වගේ පොඩි පොඩි දේවල් තමයි ටිකක් මේ සංගීතයේ
චිකිටි සටහනක් ඔබට හදාගන්න පුළුවන්. ඒක ඔබට ප්‍රයෝජනවත් වේවි. ඉතින් එහෙමනම් දුවේ පුතේ අපි ඔබෙන් අද දවසේ සමුගෙන යනවා. හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න. ඔබේ පරිස්සම ඉතාම වැදගත්. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සමුගෙන යන්නම්. තෙරුවන් සරණයි.
ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් අද ඔබ හමු වුණේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්ය ලංකා නිලෝමි ගුරුතුමිය සමග හල්පි ජාතික පාසලේ සංගීතාචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.